ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට මිනිත්තු 28ක් කාලයක්
තියෙනවා. අවශ්‍ය නම් මම ඊට වැඩි ගන්නවා.
හොඳයි බව මිසති.
ගරු නියෝජක තානායකතුමනි, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ අනපනත් සහ එහි ගම් වෙලා තිබෙන පුළුල් දැක්ම, ඒ පුළුල් අර්ථයට අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. දැන් මට ඇහුණා අපේ ගරු ඇමතිතුමා කියනවා මේ තුලනය කිරීම, තරාදිය බැලන්ස් කිරීම අපි එකක් මතක තියාගන්නට ඕන. මොනවත් තුලනය කරන්න නෙවෙයි අපි මෙතන ඉන්නේ. අපි ඉන්නේ මේ රටේ ලක්ෂ 220කගේ ස්වෛරීත්වයේ රකේ. එහෙන් මෙහාට මාරු වෙන්නයි, මෙහෙන් එහාට මාරු වෙන්නයි ඒක තුලනයක් ඇටියට අර්ථකථනය කරාට අපි මතක තබා ගන්නට ඕන අපි ඉන්නේ ලක්ෂ 220කගේ අයිතිය සුරකින්නට. ඒ නිසා තරාදී ලොකුම බර දාන්න ඕනේ ජනතාවගේ පැත්තට. ඒ නිසා මම විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත, හැබැයි ඒකේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා, ඒවා නිවැරදි කරගන්නට ඕන. ප්‍රතිපත්තිමය වශයෙන් මේක හොඳ දෙයක්. මේකේ අඩුපාඩුකම් ටික අපි හදාගන්නට ඕන. මේ පනත ගෙනීමේ අරමුණ පිළිබඳව ගැටලු රාශියක් තියෙනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕන, ඔබතුමා කොයි ආකාරයේ කරුණු ඉදිරිපත් කරත් අපි දකිනවා මේක, මේ අලුත් පනත පදනම් කරගෙන මැතිවරණය කල් දැමීමේ කූට ප්‍රයත්නයක් තිබෙනවා. ඒ කූට ප්‍රයත්නයේ එක අවස්ථාවක් තමයි ගරු ජනාධිපතිතුමාගේ ඊයේ දිනේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්ති. කෙසේ වෙතත් මේක සම්පූර්ණයෙන්ම ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි, අපිට මේකේ සත්භාවය බොහොම ලේසියෙන් තහවුරු කරගන්න පුළුවන්. ඔබතුමන්ලා සූදානම් නම් බොහොම පැහැදිලි වගන්තියක් මේක ඇතුළත් කරන්න සංශෝධනයක් හැටියට. මේ පනතේ ප්‍රතිපාදන මේ ප්‍රකාශයට පත් කරලා අප මුදල් තැන්පත් කරලා දැන් නොමිනේෂන් ප්‍රෝසෙස් එකක් පටන් ගත්ත පළාත් පාලන මැතිවරණයට පමණක් අදාළ නොවේ කියන වාක්‍ය ඇතුළත් කරොත් මේ විවාදය පවත්වන්න දෙයක්වත් නැහැ. ඇත්ත වශයෙන්ම අපි ඔක්කොටම අත උස්සන්න පුළුවන්. මං කියන අන්න එතනට යන්න කියලා. ඔබතුමා දන්නවද, අද පොලිස් අද මැතිවරණ කොමිසමේ මට ආරංචි වුණු ආකාරයට සමාජිකය දෙන්නකොට මරණ තර්ජනත් ඇවිල්ලා තියෙනවා. මේ මැතිවරණය පවත්වන්නට කටයුතු කිරීම ගැන පොලිසිය පැමිණිලි දාලා තියෙන ගරු නියෝජක කතානායකතුමනි. එහෙම තත්ත්වයක් තුළ තමයි අද අපි මේ වාද විවාද ක්‍රියාත්මක කරන්නේ. බොහොම පැහැදිලි, වර්තමාන මැතිවරණ කොමිසම ඔව් ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තියෙනවා මැතිවරණය ක්‍රියාත්මක කරන්නට සූදානම් කියලා. හැබැයි ඒගොල්ලෝ තවදුරටත් කියලා තියෙනවා මැතිවරණය ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ පවතින නීතිය තුළ. අද මේක සම්මත වෙනකොට මේක පවතින නීතිය බවට පත් වෙනවා. ඔබතුමා මොන ඇෂුරන්සස්, මොන ඉන්ටර්ප්‍රිටේෂන්ස්, මොන අර්ථකථන ඔබ්සර්වේෂන්ස් නිර්දේශ මේ සභාවට කිව්වා. ඒ වගේම ඉතාමත්ම පැහැදිලි, අද මේක අනුමත වීම තුලින් මේ රටේ පුරවැසියන්ට හෝ කණ්ඩායමකට අවස්ථාවක් ලැබෙනවා කෝට් ජුරිස්ඩික්ෂන් ඉන්වෝක් කරලා අධිකරණයට කියන්න මැතිවරණයක් ක්‍රියාත්මක විය යුත්තේ පවතින අනපනත්වලට අනුකූල මිස එයට පරිබාහිරව නොවේ කියන කාරණා. ඉතින් ඇත්ත වශයෙන්ම මේව දිහා බලනකොට මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත, එහි අරමුණු ප්‍රතිපත්තීන් පිළිබඳව අපිට මහ ලොකු ගැටුමක් නැති වුණ ගැත්ත වශයෙන් එක පුළුල් දැක්ම පිළිබඳව අපි සතුටුයි. අපි ධනාත්මක අදහසින් සිටියත් ගරු ඇමතිතුමනි, මම දකින්නේ මේ ක්‍රියාවලිය පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ අවසාන පියවර හැටියට. ජනතාවගේ ඡන්ද අයිති අහිමි කිරීමේ උත්සාහය. ඇයි මම එහෙම කියන්නේ? අපි පොඩ්ඩක් බලමු ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේත් අවධානය මේ වෙත යොමු වෙනවා නම් අපි බලමු මේ රජය මේ මැතිවරණය කල් දමන්න කරපු දේවල්. ඉස්සෙල්ලම ගෙනාපු දේ තමයි සීමා නිර්ණය කමිටුව. සීමා නිර්ණය කමිටුව ගෙනල්ලා 8000 අඩු කරන්නට කටයුතු කිරීම. ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඒකට එකඟයි. ඇයි මේක මාස 6කට ඉස්සෙල්ල නොකරේ? මාස 5කට 4කට ඉස්සෙල්ල නොකරේ? ඇයි මේ මැතිවරණයක් ආරම්භයේදී මේක කරන්න හදන්නේ? අපි හැමෝම දන්නවා මේක 8000 කරේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා සභාපතිත්වයේ දරපු කමිටුවකින්. එතකොට වර්තමාන ජනාධිපතිතුමා එවකට යහපාලනීය අග්‍රාමාත්‍යවරයා. එර 2018 ඉඳලා මේ අඩුපාඩුව දැක්කනම් මොනවද අවුරුදු 4ක් කරේ? අවුරුදු 4ක් මොනවත් නොකර මරණින්ද ඉඳලා එක පාරටම රට බංකොලොත් කළ කල්ලිය හීනෙන් නැගිටලා කියනවා අපෝ 8000ක් වැඩි 8000 කරන්නට ඕන. මේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරේ වෙන මොනවටත් නෙමෙයි, මේ මැතිවරණය කඩාකප්පල් කරන්න. ඕක තමයි පළවෙනි පියවර. ඊළඟට මොකද්ද කරේ? ඊළඟට කිව්වා මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්නට ගත්තු තීන්දුව වැරදි. මොකද හේතුව? මැතිවරණ කොමිසම ඇතුළත විවිධ මත තියෙනවායි කිව්වා. මැතිවරණ කොමිසම බෙදිලා කියලා කිව්වා. තුනක් එක පැත්තකලු, දෙකක් එක පැත්තකලු, ආයේ දෙකක් අනිත් පැත්තලු, දෙක තුනක් මේ පැත්තලු. මෙහෙම කිය කිය රට නොමග යවුවා. ඊට පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් සමාජිකයෝ මාධ්‍ය ඉදිරියේ ඇවිල්ලා බොහොම පැහැදිලිවම තමන්ගේ ඒකමතික මතය යුනැනිමස් ඔපිනියන් එක බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා, ඒ විතරක් නෙවෙයි මැතිවරණ කොමිසමේ සභාපති 4 දෙනයි ගැසත් 3කට අස්සම් කරා. මැතිවරණයට අදාළ ගැසත් 3කට අස්සම් කරා. ඒ නිසා ඒකත් සමග මේ කොමිසමේ බෙදීම කියන තර්කයේ යොදවලා මැතිවරණය කල් දමන්නට දරපු උත්සාහය, ඒ නිඳිත ක්‍රියාවලිය එතනින් නතර වුණා. ඊළඟට මොකද්ද කරේ මැතිවරණය කඩාකප්පල් කරන්න? ජනාධිපතිතුමා කොමිසමේ සභාපති සමාජිකයෝ ගෙන්නේ ජනාධිපති කාර්යාලය. ඉතල ජනාධිපතිතුමා පක්ෂයක නායකයෙක්. පක්ෂයක නායකෙක් විතරක් නෙවෙයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂයක සමාජිකයෙක්. ඒක තමන් දේශපාලන පක්ෂයක නායකෙක් වෙලා කොමිසමේ සභාපති සමාජිකයෝ ගෙන්නුවා. ගෙන්නවල මොනවද කරේ? ડોකියුමන්ට්ස් පරීක්ෂා කරා. ලිපි ද්‍රව්‍ය පරීක්ෂා කරා. හරියට වැඩේ කරලා තියෙනවද කියලා මිනිත්ස් ටික බැලුවා. නීතිපතිතුමාවත් ගෙන්නුවා. තවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සමාජිකයෙක් ගෙන්නුවා. එතකොට ජනාධිපති කාර්යාලය තුල මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය ඉන්වෙස්ටිගේට් කරා. සොයා බැලුවා. මං අහන්නේ මේක මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ල කරපු මරු පහරක්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්නේ. මේක සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ ඉන්ටෙග්‍රිටි එක, අඛණ්ඩතාවය විනාශ කිරීමක්නේ. එතනින් අතර වුණේ නැහැ. ගරු අගමැතිතුමත් කැලෙව්වා මැතිවරණ කොමිසම. සභාපතිවත් කැලෙව්වා. සමාජික කැලෙව්වා. මේ කැඳවීම් ඔක්කොම they are all a violation of ethical values. සදාචාරාත්මක ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීමක් මේ කරේ. ඒ ඔක්කොම කරලා ඊළඟට කියන්න පටන් ගත්තා ඡන්දේ තියන්න සල්ලි නැහැ. ඡන්දේ තියන්න සල්ලි නැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. දැන් බලන්න රජයේ සම්පූර්ණ වියදම 2023. Capital expenditures, recurrent expenditures, loan expenditures. ශ්‍රී ලංකා රුපියල් බිලියන 5819යි. බජට ඩිස්ට්‍රිමෙට් එක. ඒකට ඡන්දෙට බිලියන 10යි. දශම 1.7ක් මුළු රජයේ වියදමේ. සල්ලි නැහැ කියලා කියලා. මොන ටොම් පචයක්ද? මොන අමු පට්ටපල් බොරුවක්ද? ඊට පස්සේ කියන්න පටන් ගත්තා IMF එකත් එක්ක ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකක් අස්සම් කරලා තියෙනවා. සැප්තැම්බර් 2022. හැබැයි ඒක නියෝජ්‍ය කටනායක වන ඔබටත් මේ අපිටත් බලන්න තහනම්. අපිට දැනගන්න තහනම්. මේ රටේ ජනතාවගෙන් පත්වෙච්ච මහජන නියෝජිතයෝ IMF ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක බලන්න තහනම් මන්ත්‍රීවරු ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. දැන් කියනවා IMF එකත් එක්ක එකඟ වුණාලු මුදල් ලැච්චු ගහන එක නතර කරා. ඒකත් ටොම් පචයක් නේ. ටොම් පච රාලලා ඉන්නේ. ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා 2022 දෙසැම්බර් 31 දක්වා මහ බැංකුව මුදල් ලැච්චු ගහලා තියෙනවා ශ්‍රී ලංකන් රුපීස් 278 බිලියන්. බිලියන 278ක් අච්චු ගහලා තියෙනවා කවදද? 2022 ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්. ඡන්දයට අවශ්‍ය මුදලට වඩා 27 ගුණයක් අච්චු ගහලා තියෙනවා සල්ලි. කොහොමද කියන්නේ සල්ලි නැහැ කියලා? මොන ටොම් පචයක්ද? මොන අමු පට්ටපල් බොරුවක්ද? ඊට පස්සේ ඉහළ පොලි අනුපාතයත් සමග 2022 වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාස 9 මේ රජය රුපියල් බිලියන 848 පොලි ගෙනීම් කළා කියලා. බිලියන 848 ඡන්දයට අවශ්‍ය කීයද? බිලියන 10යි. එතකොට ඡන්දයට සල්ලි නැහැ. පොලිය ගෙවන්න බිලියන 848ක් තියෙනවා. ඡන්දේ තියෙන බිලියන 10 නැහැ. ඊට පස්සේ මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඡන්දයට සල්ලි නැහැ. රාජ්‍ය අමාත්‍යවරු 39ක් පත් කරන්න සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට සබ්ජෙක්ට්ස් ඇන්ඩ් ෆන්ක්ෂන්ස් නේ. ඒගොල්ලන්ට ගැසට් එකකින් වගකීම් දීලා නේ. රාජ්‍ය මාත්‍ය ලේකම්වරුනේ පොදු සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් වෙන් කරලත් නැහැ. හැබැයි 9-39ක් රාජ්‍ය අමාත්‍යවරු තියාගන්න සල්ලි තියෙනවා. අගමැතිවා දන්නෙත් නැතුව ඇති. මේ අදත් දිවුරුම් දෙනවලු ඇමතිවරු. අදත් දිවුරුම් දෙනවලු. ඉස්සෙල්ලා දෙන්නෙක් දිවුරුම් දෙනවලු. ඊට පස්සේ තවත් කීප දෙනෙක් දිවුරුම් දෙනවලු. මං හිතන්නේ අර 134ක ඡන්ද ලැබීමේ ඡන්ද පොරොන්දුවේ ප්‍රතිඵල මේන්නේ. ඒවට සල්ලි දිනවා. කැබිනට් ඇමතිවරු පත් කරන්න, රාජ්‍ය ඇමතිවරු පත් කරන්න, ඒවට සල්ලි දිනවා. හැබැයි මැතිවරණය සඳහා අවශ්‍ය නෑ, ඒවට සල්ලි නෑ. ඒකට හැකියාවක් නෑ. එහෙම කිය කිය ජනතාව ඉදිරියේ නිරුවත් වෙනවා. එහෙම කිය කිය සල්ලි නැහැ කිය කිය ඡන්දෙකට අදත් මේ මොහොතෙත් අද දවසෙත් කැබිනට් ඇමතිවරු දිවුරුම් දෙනවා. මොකද්ද මේ විහිළුව? එතනින් මේක ඉවර වෙන්නේ නැහැ. එතනින් මේක ඉවර වෙන්නේ නැහැ. ජනාධිපති මන්දිරයේ ගෙන යනවලු තියෙන තැනේ ඉඳලා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට. ඒකට සල්ලි දිනවා. ඒකට ඕන තරම් සල්ලි දිනවා. හැබැයි මැතිවරණයක් කියන්න සල්ලි නැහැ. ඊට පස්සේ මේ ඡන්දේ කල් දමන්නට මේ රජයේ ක්‍රියාත්මක කරපු මගඩිය තමයි මම ඒක හඳුන්වන්නේ හපුහින්න මගඩිය. මොකද හපුහින්න මගඩිය? හපුහින්න මගඩිය තමයි මේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු නොදැන ඒක අග්‍රාමාත්‍යතුමත් මේ සභාවේ ඔප්පු කරලා කිව්වා. ඒගොල්ලෝ දන්නේ නැහැයි කියලා. ඒගොල්ලෝ නොදැන කැබිනට් තීන්දුවක් යවනවා හපුහින්න ලේකම්වරයාට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන්න නියෝගය ඇප මුදල් බාරගන්න එපයි කියලා. ඩිපොසිට්ස් බාරගන්න එපයි කියලා. ඊට පස්සේ පැය කීපයකට පස්සේ මහා කැළමීමක් තුල රටේ අස්සක් මුල්ලක් නැර ඒ නිර්මාණයුණු විරෝධයත් එක්ක ඒක අහකුල ගත්තා. මං අහන්නේ මේ කැබිනට් එකේ ඇත්තටම කසේරුකාවක් තියෙන පිරිමි නම් ඉන්නේ. නැගිටලා කියන්න ඒ වගේ තීන්දුවක් ගත්තද නැද්ද? එහෙම නැත්තම් මීය කොට්ටාසයක්ද ඉන්නේ? කසේරුකාවක් නැති, කොන්ද පණ නැති, මුල්ලට ගිහිල්ලා හැංගෙන. මං හිතන්නේ කසේරුකාවක් තියෙන පුද්ගලයෝ බහුතරයක් ඉන්නවයි කියලා මේ කැබිනට් එකේ. හොඳට මතක තියාගන්න, පැහැදිලිවම අර හපුහින්න නියෝගේ යව්වේ කාගේ හරි උපදෙස් මත නොවෙයි නම්. මොකද අඟහරු ලෝකෙන් කිව්වද එයාට මේක යවන්න කියලා? වෙනත් ග්‍රහයෙක්ගෙන් පණිවිඩයක් ආවද? ඒක ෆ්‍රෝඩියුලන්ට් ඇක්ට් එකක්. ඒක සම්පූර්ණ වංචාවක්. වසර තුනක් හිරේ යන වංචාවක්. දඩ ගෙවන්න තියෙන වංචාවක් මේ රටේ ජනතාවට කරේ. ඒ ඔක්කොම කරලා 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 ඔබතුමා දන්නවද මේ ආණ්ඩුව නියෝජනය කරන හාදයෝ ටිකක් තියෙනවනේ. මේ ඡන්දේ තිබ්බොත් රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවන්න බැහැ කිය. එතකොට ජනාධිපති මන්දිරයේ කෝට්ටට ගෙනියන්න ඒකට සල්ලි දිනවද? විශ්‍රාමිකයන්ගේ දීමනා ගන්න බැහැලු. එතකොට ජනාධිපති මන්දිරයේ කෝට්ටට ගෙනියන්න ඒකට සල්ලි දිනවද? ඡන්දෙට වියදම් කරොත් ගොවියගේ වීතික මිලදී ගන්න බැහැලු. හැබැයි ගොවියගේ වීතික මිලදී ගන්නට සල්ලි නැහැ කියනකොට ජනාධිපති මන්දිරයේ කෝට්ට ශ්‍රී ජයවර්ධනපුරට ගෙනියන්න සල්ලි තියෙනවා. මෙන්න රටේ තත්ත්වය. ඡන්දෙ කරොත් විදුලි අරුබුද එනවලු, තෙල් අරුබුද එනවලු. එහෙම කියලා බය කරලා බය කරලා බැරිම තැන තමයි මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ කෙඩුම් පනත පාවිච්චි කරන්නේ. මම නැවතත් වරක් කියන්නට ඕන, මේකේ පුළුල් අරමුණු හොඳයි. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ටයිමින් එක. මේ වෙලාව එදා විදේශ රාජපක්ෂ මැතිතුමා උපදේශක කාරක සභාවේ ඉන්නකොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම කිව්වා, මේ පනත අනුමත වුණොත් අවිනිශ්චිතතාවයක් ඇති වෙනවයි කියලා, ව්‍යාකූලත්වයක් ඇති වෙනවයි කියලා. ඡන්දේ පැවැත්වීම පිළිබඳව අලුත් නීති පද්ධතියක් නිර්මාණය කරලා ඔය කවුරු මොන බයිල ගැහුවත් රෙගියුලේෂන්ස් හැදෙනවා. රෙගියුලේෂන්ස් හැදන්න කල් ඉල්ලනවා. මුළු ජන සමාජයේම කන්ෆියුෂන් එකක් ඇති කරනවා. එහෙම කරලා කල් දැමීමට පසුබිම සකස් කරලා මොකෙක් හරි අතකොළු එක්ක එහෙයි එක්ක යවන අවසාවියට කොහොම හරි ඉන්ජන්ක්ෂන් එකක් ගන්න වර්තමාන නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා. කිසිම හිරිකිතයකින් තොරව මේ කර්තව්‍ය කරන්න. No shame, ලැජ්ජාවක් නැහැ. No self respect, ආත්ම ගරුත්වයක් නැහැ. කවුද මේ ඔක්කොම කරන්නේ? ඡන්දයකින් පත්න වුණු ජනාධිපතිවරයා ප්‍රමුඛ තමන්ගේ එහෙයියන් කණ්ඩායම තමන්ටයි කියලා ආසනේවත් දිනා ගන්න බැරි වුණා. තමන්ගේ පක්ෂයේ කෙනෙක්වත් පත් කරගන්න බැරි වුණා. තමන් වාව තනි ජාතික ලයිස්තුවේ. ඒක ලෝක වාර්තාවක්. ඉතින් මේ ලෝක වාර්තාව ගැන අපි සතුටු වෙනවා. එතුමගේ බලාපොරොත්තුවක් අදහසක් තිබුණා මේ තනතුරට එන එක ගැන. ඒ සීනේ සැබෑවීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් එතනට ඇවිල්ලා ඉතිහාසයේ පුරාවටම එතුමට තියෙන හොඳ නමක් තිබ්බා, ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන නාමය සම්පූර්ණයෙන්ම නැති කරගෙන දැන් මැතිවරණ වැළැක්වීමේ ක්‍රියාවලියට ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ගහනවා. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඉතින් මේ රජයට තියෙන ඇත්ත වශයෙන්ම කතා කරොත් ඉතාමත්ම අඩු ජනතා ප්‍රසාදයක්. පැහැදිලිවම මැතිවරණයක් තිබ්බොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංඛ්‍යාත්මකව ඔප්පු වෙනවා ආණ්ඩුව තියෙන තැන, රජයේ තියෙන තැන. ඉතින් යන්න පුළුවන් උප්පරිම දුර යනවා ඡන්දේ වලක්වන්න. එතකොට පළාත් පාලන ඡන්ද නැහැ, පළාත් සභා ඡන්දත් නැහැ. මෙහෙම උප්පර වැට්ටි කරලා ජනාධිපති ඡන්ද නතර කරන්න පුළුවන්, මහමැතිවරණ ඡන්ද නතර කරන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කරන සැලැස්ම. දැන් ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, පැහැදිලිවම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එක පැත්තකින් ජනාධිපතිතුමා කියනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරියටම ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම කියන ගමන් පළාත් පාලන ආයතන ඡන්දේ වලක්වන්න කටයුතු කරනවා. නීති ගැට යොදනවා. පළාත් පාලන මැතිවරණයේ අදවන විට සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරවීමේ පනතක් සම්බන්ධ කර ගැනීමයි මේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අවම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවත් රකින්නට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සූදානම් නැද්ද? මතක තබා ගන්න, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්වය කෙලෙසීම මහ වරද. එහෙම කරන්නට එපා. එයින් සිදුවන්නේ මහා විශාල ඛේදවාචකයක්. මේ මැතිවරණ කල්දැමීමට ක්‍රියාත්මක වෙන මේ නිර්ලජ්ජිත ක්‍රියාවලිය අපි වහාම ඉල්ලාස් කරගන්නේ කියලා මේ රජයට කියනවා. එසේ නොවුනහොත් අපිට සිද්ධ වෙනවා බොහොම පැහැදිලිව රටේ ජනතා අයිතිය වෙනුවෙන් මහපාරට බහින්. අපිට සිද්ධ වෙනවා පොදු ජනතාවත් එක්ක පොදු ජනතාවගේ අයිතිය ජයග්‍රහණය කරවීම සඳහා ජනතාවත් එක්ක එකට හිටගන්න. ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්වය, ඒ දේ වෙනුවෙන් අපි නිදහස්, නිවහල්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටනක් අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒකට අපි සූදානම්. මේ දේ නම් මේ ආණ්ඩුව කරන්නේ මෙච්චර අපමුදල් තැන්පත් කරලා නාම යෝජනාත් බාර දෙන්නට කටයුතු කරලා තිබෙන මොහොතක මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ කලසන්නට ක්‍රියාත්මක වෙන හැම නීච ක්‍රියාවලියක්ම අපි ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් පරාජය කර අපි එතනට යනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති, අපි සූදානම් අපේ මාතෘභූමියට ආධාර උපකාර කරා. අපි ඒක අපේ හැකියාවෙන් ඔප්පු කරලා තිබෙනවා. විරුද්ධ පක්ෂයේ ඉනගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මිලියන 344.2 ලක්ෂ 3442ක් වටිනා බස් රථ 70ක් රටේ නිදහස් අධ්‍යාපනයට දායාද කරලා තියෙනවා. අපේ ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, සමහරෙක් අහනවා මේක වැදගත්ද කියලා. මං කැමතියි මෙන්න මේ දත්ත සභාගත කරන්න. සයන්ස් කොලෙජ්, විද්‍යා විද්‍යාලය, ගල්කිස්ස 2022 වසරට දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරලා තියෙනවා ප්‍රවාහන වියදම් වලට කීයද? ලක්ෂ 15. අතුරුගිරිය මහා මාත්‍ය විද්‍යාලය 2022 වසරට දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ප්‍රවාහන වියදම් වලට එකතු කරලා තියෙනවා 25,95,000 එක අවුරුද්දකට. ඔන්න බස් රථ දෙන එකේ වැදගත්කම මම මේවා හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. ධර්මරාජ මහවිද්‍යාලයේ පිළියන්දල 2022 වසරට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බස් රථ සඳහා අම්මලා තාත්තලාගෙන් එකතු කරලා තියෙනවා 20,00,000 මුදල්. මම හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා මේ සියල්ලක්ම. මේවා මේ මගේ සංඛ්‍යාලයක නෙමෙයි, විදුහල්පති වරුන් අක්ෂරින් දුන්නු සංඛ්‍යාලයක. මහව විජේවා විද්‍යාලය 2022 වසරට අම්මල තාත්තලගෙන් එකතු කරලා තියෙන බස් රථ ප්‍රවාහනය සඳහා 26 ලක්ෂයක්. අපි ලක්ෂ 50ක බස් එකක් දෙනකොට හැම අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට 26 ලක්ෂයක් ඉතුරු වෙනවා මහව විද්‍යාලේ. ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි විද්‍යාලය මවුන්ට් ලෙමිනියා 2022 වසරට අම්මල තාත්තලගෙන් එකතු කරලා තියෙනවා ලක්ෂ 10ක් බස් රථවලට ගෙවන්න. එතකොට මේ තමුත් ඒකම මධ්‍ය මහවිද්‍යාලය වෙන මල්ලඟ තියෙනවා මේ විදුහල්පතිවරයාගේ අස්තරින්ද 2022 වසරේ අම්මල තාත්තලගෙන් එකතු කරලා තියෙනවා ලක්ෂ 32ක් ප්‍රවාහනයට බස් රථ ප්‍රවාහන. ඉතින් මගෙන් ජනාධිපතිවරයාත් එතුමා අගමැතිවරයා සිටින කාලෙත් මගෙන් උදව් ඉල්ලුවා. මං එතුමාට කිව්වා අධ්‍යාපන ක්ෂේත්‍රයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපි උදව් කරන්න. රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් මිලියන 171.9ක් වටිනා රෝහල් උපකරණ සම්පත් අපි ලබා දීලා තියෙනවා. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් රජයේ පාසල් 22කට ලක්ෂ 178ක පරිත්‍යාග ලබා දීලා තිබෙනවා. දැන් සමහරකගේ කුතුහලයක් තියෙනවා කොහෙන්ද මේවට සල්ලි? ගරු නියෝජ කතානායකතුමනි, මම නිර්මාණය කරපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලේ දේශපාලඥයෝ නිලධාරීන් කවුරුත් සල්ලි අතපත ගන්න නැහැ. දානපතියට කියනවා කෙලින්ම ඒ ආයතනයට මුදල් බඳින්න කියලා. මුදල් බඳපු ආයතනයෙන් දානපතියට රිසිට් එකක් ලැබෙනවා. අපි ඒ බහන්න ටික අදාළ ආයතනයට ගිහින පරිත්‍යාග කරා. බොහොම ලේසි. ඔන්න රටට සල්ලි හොයන ක්‍රමය. ඒවයි මිස්ටර් 10% ලා 15% ලා 20% ලා 30% ලා නේ. දානපතිය ඕන තරම් ඉන්න උදව් කරන්න. නමුත් ඒගොල්ලෝගේ හිතේ සැකයක් ඇති වුණොත් මේවා එක එක්කෙනාට පංගු බෙදන්න යනවායි කියලා අන්න එතනදී තමයි රටට මුදල් අහිමි වෙන්නේ. මේ ක්‍රමයෙන් අපිට පුළුවන් රාජ්‍ය පාලනයක් තුළ පිරිසිදුව ක්‍රියාත්මක කරන්න. ලැජ්ජ නැද්ද? ලෝක බැංකුව කියනවා පෝර ටිකට සල්ලි දෙන්නම් කියලා. හැබැයි රටේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විශ්වාසයක් නැහැ. ඉන්ටර්නැෂනල් ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින්ස් වලට යන්නට ඕනෙලු. ලැජ්ජ නැති තත්ත්වයක්. මම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ ප්‍රශ්නය හොඳට විසඳ ගන්න පුළුවන් ආණ්ඩුව ප්‍රතිපක්ෂත් අතර විපක්ෂත් අතර හොඳ හිත තියාගන්නට පුළුවන්. ඇත්තනම ආණ්ඩුවේ අවංක භාවය ගැන අපිට සහතිකයක් දෙන්න පුළුවන් එක පොඩි දෙයකින්. මොකද ඒක ආණ්ඩුවම සංශෝධනයක් ඉදිරිපත් කරන්න මේ පනතේ කිසිම වගන්තියක් මේ ප්‍රකාශයට පත් කළා ක්‍රියාත්මක වෙන මාර්තු මාසේ 20 වෙනකොට ස්ථාපනය කරන්න තියෙන පළාත් පාලන ආයතන මැතිවරණයට පමණක් අදාළ නොවේ කියන වාක්‍ය දාන්න. අගමැතිතුමා එකඟනේ කරන්න. අගමැතිතුමා එකඟනේ කරන්න. අගමැතිතුමා මේ සභාවේ ඉන්නවා. මන් දිහා බලාගෙන ඉන්නවා. ඔච්චර තරහ ගන්න එපා. ඔබතුමා ලෑස්ති දෙක ඇතුළත් කරන්න. මේකේ මේ සංශෝධනය ඇතුළත් කරන්නකෝ. මේ පනත නෑ ඉන්න ටිකක් නෙවෙයි. ඔව් හරි හරි ඔබතුමා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේකට උත්තරයක් දෙන්න. ඔබතුමා සූදානම්ද? ඔබතුමා සූදා මොකද? ඔබතුමා සූදානම්ද? මේ මැතිවරණයට විතරක් මේ පනත අදාළ නොවේ. හෝ ඒට අදාළ වචනමාල මන් දන්නේ ඔය ලීගල් ජාගන්ස් තියෙන එක හරියට සකස් කරලා මේ මැතිවරණයට පමණක් මේ මැතිවරණයට පමණක් මේ අද අනුමත වෙන පනත අදාළ නොවේ කියන වාක්‍ය ඇතුළත් කරන සූදානම්ද සංශෝධනය? පුදුමයි අගමැතිතුමාට කට උත්තර නැහැ.
සමත් ඕක කතා කරා පොඩ්ඩයි ඉවසන්න විපක්ෂ නායකතුමා. මම කාලය දෙන්න හදන්නේ
මන්ත්‍රීවරුන්ට.
මම කිව්වා මම කතා කරනකොට උත්තරය දෙන්නම්. Surely, you must, if you have, if you want to listen to me, you sit in the house and listen when I speak.
No, unfortunately, I have multiplicity of engagements. I am asking you a very, very simple question.
No. කතා කරනවා නම්
ඔබතුමනි හොඳයි ඔබතුමා අහන්න කැමති නැත්නම් මම රටට කියන්නම්කෝ ආදරණීය ලංකාවාසී ජනතාවනි මම ඉල්ලීමක් කරා කරු අගමැතිතුමාගෙන් මේ අද අනුමත කරන්නට බලාපොරොත්තු වෙන පනත මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පමණ අදාළ නොවන ආකාරයට සංශෝධනයක් ගේනවද නැද්ද කියන එක එතුමා අපොහසත් වෙනවා මේ මොහොතේ බොහොම සිම්පල් ආන්සර් එකක් දෙන්න yes or no ඔව්ද නැද්ද
එතුමා කතා
කරලා ඉතින් නෝ අනිහඳයි හරි කමන්නේ I'll finish
ඒකට උදව් කරනවද නැද්ද කියන අපි තීන්දු කරන්න මම මේ වෙන කාරණාවක් ඉදන් නෙමෙයි මේ කියන්නේ ඔබතුමා දන්නවා ඔබතුමාගේ පියාගේ කාලේ මේ එල්ටීටී එක මට මහ භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලීලා දුන්නා චන්දිකා කුමාරතුංග මැතිණියගේ කාලේ ඒ පිළිබඳව මැති කොමිෂන් අපත් කරවා තොරතුරු හොයන්න අද මම මේ ඔබතුමා කරනවා කියනවා නෙමෙයි මම දන්න ඔබතුමා එහෙම කරන්නේ නැහැ නමුත් ඒ කාලේ එහෙම වෙලා කොමිෂන් අපත් කරලා ඒකෙන් ඒ කරුණු සනාථ වුණා අද මිනිසුන්ගේ මතයක් තියෙනවා ඔබතුමාලට ওই සල්ලි හම්බෙන්නේ එල්ටීටී එකෙන් කියලා මේ කටයුතු කරන්න මම කියන්නේ ඒක ඇත්ත කියලා මම කියන්නේ මිනිසු කියනවායි කියලා ඒ නිසා මේ වගේ එකක් ගේන එක හොඳයි ඔබතුමාට සංශෝධනයක් ගේන්න
කරු නියෝජක ධනාත්මේ මගේ කතාව අවසන් කරන්නට පෙර මම ඒකටත් උත්තරයක් දෙන්නම් මං හිතනවා ප්‍රසන්න අමරතුංග ප්‍රසන්න රණතුංග මැතිතුමාට ජාත්‍යන්තර ඉතිහාසය ගැනත් යම් අවබෝධයක් තියෙයි කියලා දෙවෙනි ලෝක සංග්‍රාමයේ විශේෂයෙන්ම ඇලයිඩ් පවර්ස් සහ ඒගොල්ලොන්ගේ සීක්‍රට් ඒජන්ට්ස්ලා හිට්ලර් ළඟ හිටපු කට්ටියටත් අවි ආයුධ දුන්නා හිට්ලර් ළඟ හිටපු කට්ටියටත් මුදල් දුන්නා මුසලීනි ළඟ හිටපු කට්ටියටත් උදව් දුන්නා ඒ වෙන මොනවත් නෙමෙයි සතුරාගේ පිලේ බෙදීම ඇති කරා මගේ පියාණන්ගේ සමයේ මම බොහොම පැහැදිලිව දැන් කියනවා මහත්යා සහ යෝගි කියන පුද්ගලී ඒගොල්ලෝ ප්‍රභාකරන් එක විරසක වෙලා හිටියේ ඒ අයව ශක්තිමත් කරලා එල්ටීටී එක බෙදන්න එතුමා විවිධ උපක්‍රම ක්‍රමවේද ක්‍රියාත්මක කරා එහෙම නැතුව එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් එල්ටීටී එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ ඡන්දේ වැලැක්වේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? තමුන්නාන්සේලාගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමයේ മന്ത്രിතුමාම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා දිනවා. එලියට් ප්‍රකාශ කළා දිනවා. ඒ නිසා කර නෑ නෑ මට උත්තර දෙන්න අවස්ථාවක් නෑ මේක මගේ වෙලාව.
තමුන්ද මම මේ කතා කරන්නේ නැද්ද? මෙතුමා මගේ නම කිව්ව කතා නායකතුමනි. මම මේ කතා කරන්නේ එතුමාගේ පියා කරයි කියන එක වැරද්දක් කියන එකක් නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරේ. ඔබතුමා පොලිගේ පාර ගන්න එපා. මම කිව්වේ ඒක උත්සාහ කරන්නේ මිනිස්සු දැන් කියනවා දැන් ඔබතුමාලට සල්ලි එන්නේ මේකෙන් අරගලයට සල්ලි ආවේ මේකෙන් ඒකට නායකත්ව දුන්න මම ඒක පිළිගන්නව නෙමෙයි නමුත් ඔබතුමාලට මේ පනත ගේන එක හොඳයි කියන එකයි මම මේ කියන්නේ
ගරු කතානායක ගරු නියෝජක කතානායකතුමනි මම මේ පොඩ්ඩක් ඉතිහාසය පැහැදිලි කරනකොට මම හිතන්නේ යම් කෙනෙකුට යම් සාක්ෂරතාවයේ ඉහළ භාවයක් තියෙනට ඕන ඒව අවබෝධ කරගන්න ඉතින් එක එකනාගේ ක්‍රියාදාමයන් තුළ තම තමන්ගේ සාක්ෂරතාවය රටටම ඔප්පු කරලා තියෙනවා ඒ කෙසේ වෙතත් මම කියන්න කැමති බොහොම පැහැදිලිව අපිට ආධාර උපකාර ලබා දෙන එක ඒ අදාළ ආයතනවල රිසිට් පත්තලම තියෙනවා ඒ මොකද අපි අතට සල්ලි ගන්නෙ නැහැ මම බොහොම පැහැදිලිව ක්‍රියාදාමය කිව්වා මම එකක් කියන්නම් මේ රටෙන් මුදල් කොල්ල කාපු පැන්ඩෝරා පත්‍රිකාවල තියෙන ඩොලර් වලින් නෙවෙයි අපි අපේ බස් රථ ලබා දෙන්නේ මම ඒක කියන්නම් ඒ වගේම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්නට ඕන මේ පැහැදිලි ප්‍රශ්නෙට උත්තර දෙන්නට කෂේරුකාවක් කොන්දක් නොතිවීම ගැන මම කනගාටු වෙනවා බොහොම පැහැදිලි yes or no answer එකක් තියෙන්නේ කමක් නැහැ අපි සූදානම් මේ හැම දෙයකටම මූණ දෙන්න පැහැදිලිවම මේ ඡන්දය කල්දමන උපරවැට්ටි ක්‍රියාත්මක කරොත් මේ රටේ ලක්ෂ 220ත් එක්ක අපි මහ පාරට බහැලා මිනිසුන්ගේ සර්වජන ඡන්ද බල අයිතිය වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් ස්වෛරීත්වයෙන් වෙන අපි සටන් කරනවාමයි කියන එක මම ප්‍රකාශ කරනවා මට අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතියි
භාමි ස්තුතියි ගරු විපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අද දින අපි විවාද කරන මැතිවරණ වියදම් පිළිබඳ නිගමනය කිරීමේ නියාමනය කිරීම පනත සාකච්ඡාවෙන් අවස්ථාව ඉංග්‍රීසි වශයෙන් Regulation of Election Expenditure Bill. එක මේ පනත ගැන කාලෙක සිට මහජන ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අයගේ ඉල්ලීමක් තිබුණා සංවිධාන. ඒ වගේම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තේරීංකාරක සභාවක් පත්කරා මැතිවරණ නීති සංශෝධනය කිරීමට. මා හිත මිත්‍ර ජීල් පිරිච් මැත්තුමත් මමත් ඒ කාරක සභාව හිටියා. එහෙදීද මැතිවරණ කොමිසම පැමිණත් ඉල්ලා සිටියා මැතිවරණ වියදම් පාලනය කිරීමට නීති රීති පැහැදිලිව ඇති කරන්න කියලා. ඉතින් මේ මම දීර්ඝ වේලාව ගන්නේ නැහැ. මේ ඇතිකරන තිබෙන්නේ ඒ ආපු දීර්ඝ ගමන් මාර්ගයක්. ඒ අනුව මැතිවරණයේදී වියදම් කිරීම පිළිබඳ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. අපට අනුගමනය කරන්න තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාරව පළවෙනි අමාත්‍ය මණ්ඩලයේ ඒ අනුමත කිරීම, ඉන් අනතුරුව ඒ ගැසට් පත්‍රයේ නිකුත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විවිධ කාල සීමාමල් වලට ඉඩ දෙමින් එය ශ්‍රේෂ්ඨ අධිකරණයට ඕනෑම පුරවැසියෙක්ට ගමන් කරන්න පුළුවන්කමටද ඉඩ තබා මෙය ශ්‍රේෂ්ඨ අධිකරණයට දෙසැම්බර් මාසයේ ගරු කතා නියෝජ කතානායකතුමනි පාර්ලිමේන්තු කතානායකතුමා සහතික කරහම පෙත්සම ඉදිරිපත් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පෙත්සම විභාගයට ගත්තේ අපිට නඩු තීන්දුවේ වූයේ මේ සති මුල. මම මේ ටික කිව්වේ මේක හදිසියේ ඊයේ රෑ ඉදිරිපත් කරපු පනතක් නෙවෙයි. දෙක, මෙය ගැසට් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ගිය මාසේ. එයට මේ කියන කරුණු දැන් විරුද්ධ පක්ෂයේ නායකතුමා ප්‍රධාන මේ මුළුමහත් අලුතෙන් කරුණු කියන්න හදන අයට කිසිවකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එවැනි කාරණාවක් කිව්වේ නැහැ. එක, ඒ වෙනකොටත් මැතිවරණය ගැන මා හිතනවා මහාචාර්ය ජීඑල්පීස් මහතා ඇතුළු සමහර අය මැතිවරණය පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. But you all never went to Supreme Court and petition or got any one of your supporters to petition on the matters that you all are raising today. මම ඒක ඉතාම නියතමානීව ගෞරවයෙන් කියනවා. එහෙමනම් ශ්‍රේෂ්ඨ අධිකරණය එහි අවධානය යොමු කරනවාට මා හිතනවා සැක නැහැ. දෙක, ගරු නියෝජ කතානායකතුමනි මෙම කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ මෙතන මම සොයා බැලුවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉන්නවා තමන්ගේ බොක්ස් එකේ. මෙය කෙටුම්පත සකසන ලද්දේ ඉදිරිපත් කරන ලද්දේ මැතිවරණ කොමිසම විසින්. අපි කිසිවකු විසින් නොවේ. මැතිවරණ කොමිසමයේ ඉල්ලීම පරිදි මැතිවරණ කොමිසම මා හමු වුණු හැම අවස්ථාවකදීම මේ පනත එක්වනින් ඉදිරිපත් කරන්න කියලා කියා සිටියා. ඒ අනුව ඒ පනත අමාත්‍ය මණ්ඩලය වෙත ගොස් අමාත්‍යවරුන්ගේ අවධානයට සාකච්ඡාවට යොමුකොට අධිකරණ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යතුමා මගින් අවශ්‍ය පියවර කිසිම ප්‍රමාද කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉතින් අනුගමනය කරන වැදගත් කටයුත්තකට තමයි මෙසේ අනුගමනය කරන මම සිහිපත් කරන්න කැමති. මම මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් උත් ඇහුවා, ඇයි ඔබ පැමිණිලි කොට අධිකරණයේද තීරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන විශාල මුදලක්, අසීමිත මුදලක් වැය කරලා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් අවලංගු කිරීමට දුන් අඩු තීන්දුව ක්‍රියාත්මක නොකර ඉන්න කියලා. කලින්ම මේ අපි මුණ දෙන ප්‍රශ්නේ මේ මැතිවරණ වියදම් අසීමිත විදියට වියදම් කරපු කෙනෙක්ට විරුද්ධව එක පෙත්සමක් තිබුණා. ඒ පෙත්සමේ නඩු තීන්දුව. නමුත් මැතිවරණ කොමසිමත් එම අවස්ථාවත් කියා සිටියේ එය ක්‍රියාත්ම කිරීමට මෙට වඩා නීති රීති සකසා දෙවිම තමයි බලාපොරොත්තු වෙන. තකොට ඒ නීති රීති තමයි මේ සකසා ගැනවිත්තී. අපි මේ නීති රීති වලට එකඟතාවය දක්වා සම්මත කරුවොත් එය මැතිවරණවලට ඉතාම වැදගත් වාතාවරණයක් ඇති කරනවාට සැකනෑ. නිදහස්සා සාධාරණ මැතිවරණය කියන්නේ ඕන තරම් වියදම් කරන්න, මුදල් ලැබෙන්නේ කොහෙද කියලා ප්‍රකාශ නොකොට වියදම් කිරීම, ඒ ප්‍රකාශ කරන මුදල් වෙනුවෙන් පස්සේ පත්වෙන අය විවිධ පක්ෂපාතී තීරණ ගැනීම. ඒක නිසායි ලෝක පුරා මැතිවරණයේදී මැතිවරණ වියදම් අනිවාර්ය කර තිබෙන්නේ. අපේ රටෙත් විපක්ෂ නායකතුමනි, අපේ රටෙත් මැතිවරණ වියදම් පිළිබඳ නීති රීති තිබුණා ගරු කතානායකතුමනි. ඒ නීති රීති අනුව එක උදාහරණයක් තමයි මොල්ලමුරේ පළවෙනි නීති පළවෙනි කතානායකතුමා විරුද්ධ පැත් සමක් තිබුණා. ඔහුගේ ආසනය අහිමි වුණා. මා මිත්‍ර ජෝන් සෙනෙවිරත් ඇමතුමා ඉන්නවා ඒ 930 ගණන්වල කතානායක කියලා බැලුවේ නෑ. ඒ වරද කර වුණා. ඔහුට අහිමි වුණා ආසනේ. ඊට පස්සේ මෑත කාලේ අපේ තරුණ කාලේ අපිට මතකයි KMP රාජරත්න මැතිතුමා වෙලාවට වියදම් දුන්නේ නෑ කියලා අහිමි කරා. මේ මැතිවරණ වියදම් පිළිබඳ නීතියක් තිබුණ නිසා පසු කාලයක ආණ්ඩු ක්‍රම වෙනස් වෙනකොට ඒ නීති රීති ඉවත් කරලා. ඉතින් ඒ නිසා යලිත් ඒ නීති රීති ගේන්න ඕනේ. මේ නමුත් ඒ මන්ත්‍රීවරුන්ට තරඟ කිරීමේ අයිතිය තිබුණා. ඒ අනුව යලිත් තරඟ කළා. මහජනයා මේ සුළු කාරණාවන් නිසා තමන් පත් කරපු නියෝජිතයා අවලංගු වුණාට යලිත් පත් කරේ වාතිබෙනවා. මම උදාහරණයක් දෙකක් දෙන්නේ. ඒ නිසා මේක අත්‍යවශ්‍යයි පාර්ලිමේන්තු හා මුළුමහත් ඡන්ද ක්‍රමයට යළි ඇති කර දීම. මගෙත් එක එක වෙයි ආණ්ඩුකම අවස්ථාවේ තිබෙනවා ජනාධිපති වර්ණයට තරඟ කරන පක්ෂවල හෝ පාර්ලිමේන්තුවට තරඟ කරන පක්ෂවල යම්කිසි කොටසක් ලබන ඡන්දය අනුව ඊළඟ මැතිවරණයේදී ඒ පක්ෂයට අයිතිවාසිකම් තියෙනවා ඒ මුදලක් සහයෝගය වශයෙන් ගන්න. ඒ වගන්තිය තියෙනවා. ඉතින් අපි ඒ කාලේ පුටුවෙන් ආවා. අන්තිමට පුටුව වෙන කට්ටියක් අල්ලගත්තාම නමුත් පුටුවේ භාණ්ඩාගාරික තමයි ඒ නිකන් කරේ. ඊට පස්සේ බුලත් කොලේ ආවා. ඒ බුලත් කොලෙන් ආවට ඒකෙන් අයින් වෙලා වෙන දෙයක් ඇදුවාම පොට්ටුවේ නමුත් සල්ලි ගියේ බුලත් කොලේට. මම කියන්නේ මේ නීති රීති ඉක්මනින් අවධියෙන් වෙනස් කරමින් එන්නේ නැතුව අපි මේ පුංචි කාරණාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරොත් මේ පාර්ලිමේන්තුවට තිබෙන වගකීම ඡන්දදායකයන් වෙනුවෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. ගරු නියෝජ කතානායකතුමනි, ඒ පසුබිම මත මැතිවරණ කොමිසමේ විශේෂ සැකසුම අනුව මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් යම් යම් අවධානයට යම් කුසු අගන්ති කීපයක් ඇතුළත් එවලා තියෙනවා අපිට නඩු තීන්දුව ලෙස. ඒ අනිවාර්යෙන් ඇතුළත් කිරීමට ව්‍යවස්ථා කටයුතු ඇමතුමා බැඳී සිටිනවා. දෙවැන්න එයින් පිට අපිට හිතන හිතන දේවල් ඇතුළු කරන බැරිමවත් සාමාන්‍යයෙන් අපට ශ්‍රේෂ්ඨ අධිකරණය දීලා තිබෙන උපදෙසයි කතානායකතුමාට. ඒ නිසා තමයි ඊයේ දිනත් අපි මේ පිළිබඳ ජනාධිපතිතුමා පක්ෂනායකයන් කැඳෙව්වා. පක්ෂනායක සාකච්ඡාවක් පැවැත්වුවා. සමහර පක්ෂ පැමිණියේ නැහැ. ඒකේ අයගේ කැමැත්ත. සමහර ඒවට පැමිණෙනවා, සමහර ඒවට පැමිණෙන්නේ නැහැ. මේ අනුව සියලු දෙනා සමග සාකච්ඡා කරා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සිටියා. ශ්‍රී ලංකා පක්ෂය මේකට සහයෝගය දෙන්න ප්‍රකාශ කරා මේ දූෂිත තත්ත්වයන් මෙල්ල කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම අනිත් පක්ෂ සියල්ල ඒ ප්‍රකාශය කළා. ඒ අවස්ථාවේ හකිම ඇමතුමා කිව්වා වෙන ප්‍රශ්නයක් නැගුවා. ඔය ප්‍රශ්නේට පිළිතුරු ලබා ගත්තා. නමුත් ඔහු එකඟුන් නැහැ. මම මේ නියතමානීව සිදු වුණ දේ කියන්නේ. ඉතින් විපක්ෂ නායකතුමා එතනට ආවේ නැහැ. විපක්ෂ නායකතුමා වෙනුවෙන්වත් කිසිවක් සහභාගී වුණේ නැහැ කියලා මම හිතනවා පැමිණි පිරිස දිහා බලනකොට තිබෙන තත්ත්වය. ඉතින් මම ඉතිහාසය යලිත් කියන්නේ ඡන්දය පාරත් පාලන ඡන්දය පැවැත්වීම ඉතාම වැදගත්. ගිය ආණ්ඩුව කනගාටුදායක තත්ත්වයකට අපිව පත් කරා. පළාත් සභාවල් විසිරුවලා පළාත් සභාවල්වල ඡන්දය පවත්වන ක්‍රමයට අත ගැහුවා. ඒකට මමත් GLPRS ඇමතුමත් එදා විරුද්ධ වුණා. අපි කිව්වා මේ කරන්න යන වැඩෙන් අවුලක් තමයි ඇති වෙන්නේ, සමහර විට ඡන්දෙ තියන්න බැරි වෙයි කියලා. මම GLPRS ඇමතුමාට කියන්නේ ඔබතුමා අපි එකට මේවා සකස් කරන හැම අවස්ථාවක සාකච්ඡා කරන නිසා සත්‍යයට අපි මුහුණ දෙමු. දේශපාලන වාද වෙන එක සත්‍යයයි. අද පළාත් සභා ඡන්දෙ තියන්න බැරුව හිර වෙලා තියෙනවා. අපේ කමිටුවටත් අපි කැඳෙව්වා. එතනදිත් නීතිපතිතුමා කරුණු දෙකක් කිව්වා. එක පැත්තක් එක්ක ආපහු යන්න ඕනේ මේක වළංගු කළා. එහෙම නැත්නම් අලුතෙන් එකක් සකස් කරන්න ඕනේ. අලුතෙන් මේක අවලංගු කරොත් දැන් තියෙන දේ අලුතෙන් සකස් කරන්න. මේ වාදයේ තුල පසුගිය කාලේ ගත වුණා ඡන්දේ තියන්න බැරි වී තිබෙනවා. එහෙමනම් දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව හා පළාත් පාලන ඡන්දය පැවැත්වීම තමයි නීතිය සකසී තිබෙන්නේ. ඒ නිසා එහෙට මේ සම්මත කරන දේ කොයි ආකාරයෙන් බලපානවද කියන දෙයට පූර්ණ නිගමනයකට පැමිණලා විරුද්ධ පක්ෂ තර්ක කරනවා. එහෙම පූර්ණ නිගමනයකට කිසි ලෙසකින් පැමිණීමේ අවශ්‍යතාවයක් මෙතන අන්තර්ගත වෙලා නැහැ. අන්තර්ගත වෙලා නැහැ. ලංකාවේ පුරවැසියෙක්ට ඕන වෙලාවක උසාවිය යන්න පුළුවන්. දැන් ගිහිල්ලා තියෙන්නේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණය. මට ඒ ගැන කතා කරන්න බෑ. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමු වෙන නඩු දෙකක් යනවා. නඩු තුනක් මං හිතන්නේ. මේ ඡන්දේ තිබිය යුතුද නැද්ද කියලා ප්‍රශ්නේ. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට තියෙන අයිතිය වැරදි විදියට හෝ හරි විදියට පාවිච්චි කරයි කියන පූර්ණ නිගමනය මත මේ පනත සම්මත කරන්න එපයි කියලා තමයි ඔබතුමාලා කියන්නේ. සෑමතුමා සංශෝධන ටික ඉදිරිපත් කරයි ගරු කතානායකතුමනි. ඉදිරිපත් කිරීමෙන් පසුව අපි මේ මැතිවරණය කටයුතු වලට පෙරාතුව මැතිවරණ නියම කළා තියෙනවා. නාම යෝජනා 21 වෙනිදාට හමාර වෙනවා. නමුත් පනත අද සම්මත කිරීමට මුළු පාර්ලිමේන්තුවෙම වගකීමයි. පාර්ලිමේන්තුව මේ පනත අද දිනයට යොමු කරේ. ඊයේ දිනයට තමයි ආණ්ඩුව ඉල්ලා සිටියේ. ඊට පස්සේ පක්ෂනායකවරුන් රැස්වීමේදී අද දිනයට නියම කරලා තිබුණා. ඒ අනුව න්‍යාය පත්‍රය ඇතුළත් කරලා තියෙනවා. රටම බලාපොරොත්තු වෙනවා. I just would like to quote what some other political organizations have issued in their statements. අඩුපාඩුකම් තියෙනවා. ඒවා සංශෝධනය කළ යුතුයි කියලා ඒ වගේම උන් කියනවා. මේ පනත ඉතාම වැදගත් පනතක්. මේ රටේ ඡන්ද ක්‍රමයට වැරදි විදිහට මුදල් පරිහරණය කරලා තිබෙන දේ අද දින අයිලන්ඩ් පත්‍රෙත් ඒ වගේම ඊට සම්බන්ධිත මෝර්නින් පත්‍රෙත් සටහන් කරලා තිබෙන නිල ප්‍රකාශය. ඒ වගේම අලුත් යෝජනා ඒගොල්ලන් ඉදිරිපත් කරන එක තවත් සංශෝධනය කරන්න පුළුවන්. ඒ නිසා රාජපක්ෂ දේශපාලන පක්ෂ නොවන සංවිධාන කාලයක් ඉල්ලා සිටපු දෙයක් මහජනයාගේ අයිතිවාසිකම් තහවුරු කරන්න. ඒක නිසා මේ පනතට සහයෝගය දීමයි මම හිතන්නේ. ඔබතුමාලගෙන් යලිත් මම ඉල්ලා සිටින් පාර්ලිමේන්තුව පත් කර පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කටපු කරන ලද මැතිවරණා ඡන්ද විමසීම් විහිවේ නීති රීතිවල ප්‍රතිසංස්කරණ කියන වාර්තාව පාර්ලිමේන්තුවේ තියෙනවා. අපි අත්සන් තබලා තියෙනවා. සබ්‍රි ඇමතුමා ඉන්නවා. සබ්‍රි ඇමතුමත් GLPRS ඇමතුමත් ඒ කාලේ මමත් ඒ අමාත්‍ය රාශියක නිර්දේශවල මේ අඩංගු. ඒ නිර්දේශවලට පැමිණීමට තමයි තව වෙනසක් අපි කරා. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි කොමිසමට MMD ප්‍රමාද වුණේ? දෙවරක් හෝ තුන්වරක් වර්ෂයකට නාමය තමන්ගේ නම ලියාපදිංචි කිරීමට අපි සංශෝධනයක් ගෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ සංශෝධනය සම්මත කිරීම නිසා ඡන්ද ලේඛනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වෙන්න පටන් ගත්තා. නමුත් මැතිවරණ කොමිසම මං කියනවා ඒ චන්දලේඛනය කොටස් දෙකක් හැටියකට එන්නේ ප්‍රකාශයට පත් කරා දෙසැම්බර් මාසේ. ඒ නිසා ඒ එයත් ගෙනාවේ චන්ද ලේඛනවල ලියාපදිංචි වෙන්න බැරි විශාල ප්‍රමාණයකට තරුණයන්ට අවස්ථාව සලසා දීම සඳහා. තරුණයන්ගේ නියෝජනය පිළිබඳ තිබුණු අඩුපාඩුකම් ගැන අපේ ගරු මන්ත්‍රීතුමාලා යෝජනාවල් ඉදිරිපත් කරා. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා පිළිවෙත අනුව දැන් ගමන් කරමින් තිබෙනවා. ඉතින් මේවා එකක්වත් සම්මත කරන්න එපයි කියන දේ ගැන නම් මගේ මට තේරෙන්නේ නැහැ. අපි විරුද්ධ නැහැ කියලා එක ඡන්දය පාවිච්චි කරලා අපි සම්මත කරමු. මම හිතනවා ඉතාම වැදගත් කලිනුත් කියුණා ඡන්ද කල් දැමීමෙන් ඇති වුණු අර්බුද රාශියක් අධිකරණ ඇමතිතුමා කිව්වා. තරුණයන්ගේ ගැටුම් ඇති වුණා ඒ කාලේ. නමුත් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය දේ මූලික ගැටලුත් තිබෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. අපිට ආරක්ෂාව දිය යුතුයි සියලු දෙනාට. අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අද උදේ නැගුවා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහා පැත්තේ ඉඳගෙන ඉන්න පක්ෂයත් පක්ෂයේ අපේක්ෂක වරියකගේ නිවාසය ගිනි තබා විනාශ කොට හානි සිදු කළා තියෙනවා. මේ ඊයේ මෙවැනි සිද්ධි වැඩි වෙන්න පුළුවන්. මට මම රහස් කියන්නට උත්සාහ දරන්නේ නැහැ. නමුත් මම කියව යුතු පාර්ලිමේන්තුවට ඊයේ දිනේදී මැතිවරණ කොමිසමේ සභිකයන් දෙදෙනෙක්ගේ ජීවිතයට තර්ජනය කළා තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් රහස් පොලිසිය ඊයේ රාත්‍රියේම ආරම්භ කළා තියෙනවා. මම අහනවා විශේෂයෙන් ජීඑල් පීරිස් මැතිතුමාගෙන් මේවා හරිද? ඔබතුමාලා අනුමත කරනවද? මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු දෙදෙනෙක්ගේ ජීවිතයට තර්ජනය කළා. එක්කෙනෙක්ගේ ගේ වත්තට ඇතුල් වෙලා. අපි මේවා ප්‍රසිද්ධ කරන්නේ නැතුව අයිතිය තියෙන පොලිසියට බාර දීලා තියෙනවා. අපි නෙමෙයි. මට අද උදේ එහි සභාපතිතුමා කතා කරා. සමාවරයට මම උදේ ටෙලිෆෝන් එක ගත්තේ නැහැ. මොකද ඉලෙක්ෂන් කමිෂන් සභාපති මගේ දූරකථනයට කතා කරන. එම කියයි අන්න ඉලෙක්ෂන් කමිෂනේ සභාපතිත් එක්ක පළාත් පාලන ඇමතිතුමා අගමැතිතුමා කතා කරා. ඊට පස්සේ යලිත් වරක් කතා කරපු නිසා මම එතුමාට කතා කරා. එතුමා මට කිව්වා මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා බරපතලයි. කොමිෂන් සභාවේ සභිකවරුන්ට මෙවැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා විය යුතුයි. මාත්‍රිකව සියලුම දෙනා කොමිෂන් සභාවේ ආරක්ෂාව ලබා ගැනීමට ඔබතුමාට බලයක් තියෙනවා. දැනට අනිත් ඊයේ පැමිණිල්ල තියෙන දෙදෙනාට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින. ඉතින් මේම හැසිරෙන්න එපා. මේවා අනුමත කරන්නත් එපා. අපි දෙබිඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්න එපා. අපිට ඒ වගේ දෙබිඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් අපේ මුළු පාර්ලිමේන්තුවම ශෝක වුණා. අපේ මන්ත්‍රීවරේ ඝාතනය වුණා. තව මන්ත්‍රීවරුන්ගේ නිවාස දේපල 77ක් විනාශ කරා. උන්ගීටි තැන් නැති කිරීමේ අරමුණින් අපේ පළාත් පාලන සභිකයන් 400කට අධික ප්‍රමාණයක උන්නීටි තැන් නැති කරලා තිබෙනවා. මේවාට නිහඬතාවෙන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන් මේ ආකාරයෙන් හැසුරුනොත් අපිට මහමැතිවරණයක් කල් දැම්මා. එක කාලේ ඡන්දේ කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. නමුත් ඒ කාලේ පොලිස් සේවාව ඒ ආරක්ෂාව දෙන්න පුළුවන්කම තිබෙනවා. දැනුත් පොලිසිය ඉදිරිපත් වෙලා තමන්ට කළ හැකි ප්‍රමාණය මොකද්ද කියලා කියනවා. ඒ වගේම මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ ගැටලුවක් තිබෙන බව භාණ්ඩාගාරය විසින් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් රජය ගෙනියන පාර්ශවයේ හැටියට රජය වෙනුවෙන් එහෙම දෙයක් නැහැ කියලා කියන්න මම උත්සාහ දරන්නේ නැහැ. එවැනි අරමුදයක් තියෙනවා අපේ ආදායම් මාර්ග. පළවෙනි කාර්තුව තමයි අපිට අමාරුම කාර්තුව. ඒක භාණ්ඩාගාරයේ ලේකම්තුමා කියලා කියලා තියෙනවා. ඉතින් ඒ ගැන මම ඊට වඩා විස්තර කරන්න ඕනේ නැහැ. බස් දුන්නයි බේත් දුන්නා තව ඕන එකක් දීම ගැන ගරු කරනවා, ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ තියෙන අර්බුදය එහෙම සල්ලි දෙන්න බැරි අර්බුදයක්. මේ තියෙන මූල්‍ය අර්බුදලෙන් තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා ගරු නියෝජ කාර්ක සභාපතිතුමනි මම ඉල්ලා සිටිනවා ඊයේ දිනේ පැමිණි එකඟතාවය මම හිටියා ඒ කමිටුව රැස් වෙනකොට අද 12 වෙනකොට ඒකයි ප්‍රසන්න රණතුංග සංවිධායකතුමා කිව්වේ අද 12 වෙන විට සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. All agreed to submit the amendments. මම දන්නේ එහෙම amendments බාර දීලා තියෙනවද කියලා. ඉතින් එහෙම amendments බාර නොදී අපි මන්ත්‍රීවරු හැටියට අපි විපක්ෂයේ ඉන්න කාලේ එවැනි බරපතල හැම දෙයකටම අපි සංශෝධන ඉදිරිපත් කළා. ඒක පිළිගන්නවද නැද්ද? ඒක සාකච්ඡාවට භාජනය කිරීම එතකොටයි රජය ආරම්භ වෙන්නේ. ඒ නිසා ප්‍රචාරය සඳහා පමණ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටමින් තමන්ගේ පාර්ලිමේන්තු කාර්ය හරියාකාර ඉෂ්ට කරගන්න නැතුව හුදෙක් ප්‍රචාරයට සමදා පමණක් කරුණු කීම මම හිතන්නේ සාධාරණ නෑ. මේ වගේ වැදගත් පනතක් එන විට මොකද අපේ රටේ නීති විරෝධී ලෙස මුදල් උපයන බොහෝ අය මේ මැතිවරණවලට උදව් කරනවා, කැලින්ම සම්බන්ධ වෙනවා, ඉදිරිපත් වෙනවා. සමහර අය ඒ නිසාම විවිධ අර්බුදවලට රාජපාලනය පරිවර්තනය කරනවා. මේ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුතු ඉදිරි පිළිබඳ අධිකරණ ඇමතුමා සඳහන් කරා, මම යළිත් සඳහන් කරන්න උත්සාහ දරන්නේ මැතිවරණ වේදම් පනත ඉදිරිපත් සකසා ඉදිරිපත් කරන ලද්දේ මැතිවරණ කොමිසම විසින් මම යළිත් කියනවා ඒ අපි ප්‍රතික්ෂේප කිරීම යුතුකමක්ද? පාර්ලිමේන්තු හැසිරෙන්න යන්නේ ඒ විදියට මේ ඡන්ද අයිතියට අප්‍රසිද්ධියට පත් කරලා තිබෙන මුදල් කොයි විදියටද භාවිතා වෙන්නේ කියලා දැන ගැනීමට ඒ වියදම් කරන අය බැඳී සිටින නීතියක් සම්මත කිරීමට අපි මැලිවන්නේ ඇයි? අපි ඒ සම්මත කර දෙමු. ඒ වගේම මේට ශ්‍රේෂ්ඨ අධිකරණෙන් කියලා තිබෙනවා මේ අපේක්ෂකෙක්ට විතරයි බලපාන්නේ, ඒ වගන්තිය වෙනස් කළා පක්ෂවලටත් බලපාන ලෙස මේ සම්මත කරන්න කියලා සම්මත කරන අවස්ථාවේදී. ඉතින් මේවා ගැන නෙවෙයි අපි අද කතා කරන්නේ. අද අපි මේ උත්සාහ දරන්නේ මේක පුළුවන් නම් සම්මත නොකර මේ උත්සාහයකට හැසිරෙන. එයින් මම විශේෂයෙන් කිව්වේ my quote from the morning newspaper of today: election monitoring groups raise concerns on election expenses laws but also gives the importance of this bill. A proposed law titled Regulation of Election Expenditure Bill has been listed for its second reading in Parliament. Transparency International, Sri Lanka. People's Action for Free and Fair Elections. The Center for Monitoring and Election Violence and Institute of Democratic Reforms. Electoral Studies have for several years been campaigning for the enactment of a strong law to regulate the role of money in election campaigns. Adi deergha prakashana e wage ema yojana karana yamyam sansodhanayan siduvithu kiyala. Ithin mama ithanawa mewa gana ema samvidhana samaga saagatcha karamin api aran thiyena me piyawara kriyaatmaka kirimata sahayogaya dakwanne kiyala agramathwara hatiita මේ තාම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. ඒ අනුව you have had, please give hearing. You were participating in the decision making last afternoon. All of you all were there. What did we agree to? Submit your amendments by 12 o'clock tomorrow. The speaker was chairing. Have you all given your amendments? No, so I'm asking you, if you have given, you would announce here we are given. No, you better explain to the house what are the amendments you all have given. ඉති නිකම් මේ නිකම් මේ කාලය කන ප්‍රශ්න විපක්ෂනායකතුමා මේ කාලිම හැමදාම උදේට මොනවාරි ගේනවා ප්‍රශ්නයක් චන්දයේ පිළිබඳ නඩුවලට ගෙනවා නඩු දාන්න හදන්නේ අපි කියලා කිව්වා අපි දාපු කිසිම අධිකරණ නඩුවක් නැහැ ඒ නිසා මගේ කතාව මම අවසන් කරනවා ඉන් අනතුරුව අපේ ඇමැත්තුමත් අපි අද ඉදිරිපත් කළා තිබෙන සංශෝධනයන් පිළිබඳ අපේ අදහස් සාකච්ඡා කළා අපේ තීරණයක් ගමු බොහෝ සාකච්ඡා අපි සාර්ථකව නිම කරමු රට වෙනුවෙන් මේ ඡන්ද නිදහස සාධාරණ ඡන්දයක් වෙනුවෙන් මම විශේෂයෙන් මහාචාර්ය ජේල් පීරිස් මැතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා තමයි මේ සියලු දේ පිටපස තියෙන මොළය මා ගෞරවයෙන් කියන්නේ මා ගෞරවයෙන් කියන්නේ මම දන්න නිසා ඔබතුමාව මම දන්න නිසා ඔබතුමා තමයි මේකේ ඥානය සහ විඥානය දෙකම ඉතින් ඔබතුමා ඉදිරිපත් කළ දෙන සංශෝධනය ඉදිරිපත් කළා තියෙනවා නම් අපි ඒවා ගැන සාකච්ඡාවක් කරමු
බෞමි සුතිගරු අග්‍රමත් සංශෝධන කීපයක් ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා බාර දීලා තියෙනවා